ගෞරව දිවයිනේ අදත් අපි ඌව ගුරු ගෙදර අධ්‍යාපන විකාශනයේ තුලින් 10-11 ශ්‍රේණි සඳහා ගණිතයේ පාඩමක් සාකච්ඡා කිරීමටයි මේ සූදානම් වෙන්නේ. දයාබර දිවයිනේ පුතේ, මේ අද මම කතා කරන්න යන මාතෘකාව අපි පහුගිය දිනවල කතා කරපු ප්‍රතිශත මාතෘකාවේම දිගුවක් ලෙස හඳුන්වන්නට පුළුවන්. මේ පාඩම තමයි 11 ශ්‍රේණියේ 10 පාඩම. එහි මාතෘකාව වෙන්නේ කොටස් වෙළඳපළ. දැන් දයාබරදුවේ පුතේ, මේ කොටස් වෙළඳපළ කියන මාතෘකාව ඉතාමත්ම වැදගත් වන අපේ අනාගත දිවි පැවැත්මට මෙම පාඩම ඉගෙනීම තුලින් ඉතා වැදගත් සංකල්ප ගණනාවක් එකතු කරගන්නට පුළුවන්. දයාබරදුවේ පුතේ, මෙම කොටස් වෙළඳපළ කියන මාතෘකාව අපි දන්නවා ගණිතයේ අත්‍යවශ්‍ය ඉගෙනුම් සංකල්පයක් අරතේ තමයි වර්ග කරලා තියෙන්නේ. එහෙමනම් මේ අත්‍යවශ්‍ය ඉගෙනුම් සංකල්පයක් වන කොටස් වෙළඳපළ පිළිබඳව තමයි අපි අද ඉගෙන ගන්නට යන්නේ. එහෙමනම් දුවේ පුතේ, අපි බලමු මේ අත්‍යවශ්‍ය ඉගෙනුම් සංකල්පය පිළිබඳව මොනවාද අපි කතා කළ යුත්තේ කියලා. කොටස් වෙළඳපළ කියන මාතෘකාව හැදෑරීමේදී අපි මුලින්ම කොටස් වෙළඳපළ හා එහි ස්වභාවය හඳුනා ගැනීම කළ යුතු වෙනවා. දෙවනුව කොටස් වෙළඳපළ ආශ්‍රිත විශේෂිත වචන භාවිතාවන විශේෂිත වචන මොනවාද කියන එක හඳුනා ගැනීමට අපි උත්සාහ කරනවා. තුන්වෙනුව සමාගම්වල මුදල් ආයෝජනයෙන් ලැබෙන ලාභාංශ ගණනය කිරීමත්, හතරවෙනුව කොටස් ආශ්‍රිත ගැටලු විසඳීමත් කියන කරුණු කාරණා තමයි අප සාකච්ඡා කරන්නට අපේක්ෂා කරන්නේ. ඒ වගේම දුවේ පුතේ, මේ මාතෘකාව හැදෑරීමෙන් ඔබට අවසානයේ අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතයේ ප්‍රශ්න පත්‍රයේ ගණිතය 1 පත්‍රයේ B කොටසේ ව්‍යුහගත රචනා ශෛලියේ ප්‍රශ්නයක් හෝ ගණිතයේ 2 ප්‍රශ්න පත්‍රයේ රචනා ශෛලියේ ප්‍රශ්නයක් ඔබට ලැබෙනවා. මෙන්න මේ මාතෘකාව සෑම වර්ෂයකම ගණිතයේ ප්‍රශ්න පත්‍රයේ ඇතුළත් වන ප්‍රශ්නයක් බවට පත් වී තිබෙනවා. එහෙමනම් දුවේ පුතේ, මේ ප්‍රශ්නයට පිළිතුරු ලිවීමෙන් ඔබට ඉතා පහසුවෙන් ලකුණු 10ක් හිමි කර ගැනීමේ හැකියාව තිබෙනවව මුලින්ම මතක් කරන්නට අවශ්‍ය වෙනවා. එහෙමනම් දුවේ පුතේ, ඔබ දැන් මේ වැඩසටහන අහන 10 ශ්‍රේණියේ දරුවෙක් වෙන්නට පුළුවන්. නමුත් දුවේ පුතේ, ඔබ කිසිසේත්ම 10 ශ්‍රේණියේ සිටින බව සිතා ගැනීමට අවශ්‍ය වෙන්නේ නැහැ. 10-11 කියන්නේ අපොස සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වන ආසන්න වර්ෂ 2. ඒ නිසා එහෙම වෙන්කර ගැනීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබ හොඳින් ශ්‍රවණය කරන්න, ඔබට ඉතා පහසුවෙන් මේ පාඩම ග්‍රහණය කරගන්නට හැකි වෙනවා කියා මා විශ්වාස කරනවා. එහෙමනම් දුවේ පුතේ, අපි බලමු කොටස් වෙළඳපළ කියන්නේ මොකක්ද කියලා. දැන් මං කිව්වා කොටස් වෙළඳපළ කියලා කියන මූලධර්මයේ තියෙන කරුණු කාරණා අත්‍යවශ්‍ය ඉගෙනුම් සංකල්පයක් වන බව. එහෙමනම් මේ අත්‍යවශ්‍ය ඉගෙනුම් සංකල්පයේ කොටස් වෙළඳපළ පිළිබඳව අපි හොඳින් අවබෝධ කරගන්නට අවශ්‍යයි. දුවේ පුතේ, ලෝකයේ විවිධ වෙළඳ ව්‍යාපාර පවතිනවා. අපේ රටෙත් ඒ ආකාරයටම එම වෙළඳ ව්‍යාපාර නැත්තම් වෙනත් සංවර්ධන කටයුතු සඳහා පවත්වාගෙන යන ව්‍යාපාර ආදී වශයෙන් විවිධ ව්‍යාපාර තිබෙනවා. මේවා අපි හඳුන්වනවා සමාගම් කියලා. එතකොට අප රටේ පවත්වාගෙන යන ව්‍යාපාර අතරින් 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ ලියාපදිංචි වූ සමාගම් පිළිබඳව තමයි මේ පාඩමේදී සලකා බලන්නේ. 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ ලියාපදිංචි වූ සමාගම් පිළිබඳව තමයි අපි මේ පාඩමේදී සලකා බලන්නේ. දැන් දුවේ පුතේ මේ සමාගමක් ගත්තහම මේ සමාගමක හිමිකාරීත්වය තනි පුද්ගලයෙකුට හෝ කිහිප දෙනෙකු සතු වෙන්නට පුළුවන්. ඉතින් මෙන්න මෙහෙම හිමිකාරීත්වය අනුව සමාගම් ප්‍රධාන ආකාර දෙකකට බෙදෙනවා. තනි පුද්ගලයෙකුගේ හිමිකාරීත්වයේ සතුවන ව්‍යාපාරවලට අපි කියන්නේ සීමා සහිත පෞද්ගලික සමාගම් කියලා. මේවා වාණිජ විද්‍යාව වාණිජ විෂය ධාරාවේදී කේවල ස්වාමි ව්‍යාපාර කියලා ඔබට හඳුනා ගන්නට පුළුවන් වේවි. ඒ වගේම හිමිකාරීත්වයේ සඳහා කිහිප දෙනෙක් ඉන්නවා නම් කිහිප දෙනෙකු සතුවන ව්‍යාපාර සීමා සහිත පොදු සමාගම් කියලා අපි කියනවා. දැන් එහෙමනම් දුවේ පුතේ අපි මේ පාඩමේදී කතා කරන්නේ සීමා සහිත පොදු සමාගම් පිළිබඳව. මේ සීමා සහිත පොදු සමාගම් වල ව්‍යාපාර ආරම්භ කිරීමට හෝ පවත්වාගෙන යාමට අවශ්‍ය මූල්‍ය සම්පත්, දැන් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට පවත්වාගෙන යන්නට මූලික මුදලක් අවශ්‍ය වෙනවා. ඒ මුදල අපි ප්‍රාග්ධනය කියලා කියනවා. ඉතින් මෙන්න මේ අවශ්‍ය වෙන මූල්‍ය සම්පත් සපයා ගැනීමට මහජනතාවත් හවුල් කරගන්න ක්‍රමවේදයක් තියෙනවා. එතකොට මේ සඳහා මහජනතාව හවුල් කර ගැනීම සඳහා අද ව්‍යාපාර ලෝකයේ පවතින ජනප්‍රියම ක්‍රමේ තමයි විවෘත මාධ්‍ය නිවේදනයක් මගින් මහජනතාව වෙත සමාගමේ කොටස් මිලදී ගන්නා ලෙස දන්වා සිටීම. ඉතින් මහජනතාවට කොටස් මිලදී ගැනීමට වගේම තම කොටස් වෙනත් පුද්ගලයන්ට විකිණීමේ පහසුකම්ද මෙම කොටස් වෙනත තුල සපයා තියෙනවා. එහෙමනම් දුවේ පුතේ මහජනතාවට කොටස් මිලදී ගැනීමට වගේම තම කොටස් වෙනත් පුද්ගලයන්ට විකිණීමට පහසුකම් සලසා ඇති ස්ථානය තමයි කොටස් වෙළඳපළ කියලා කියන්නේ. ඉතින් මේ කොටස් වෙළඳපළ කොළඹ ව්‍යාපාර වස්තු හෝමාරුව ලෙස හැඳින්වෙන කොටස් වෙළඳපළ පාලනය වෙන්නේ ශ්‍රී ලංකා සුරකුම්පත් හා විනිමය කොමිෂන් සභාව මගින්. එතකොට කොටස් වෙළඳපළට අපි කියනවා කොළඹ ව්‍යාපාර වස්තු හෝමාරුව කියලා. ඒ කොටස් වෙළඳපළ නැත්තම් කොළඹ ව්‍යාපාර වස්තු හෝමාරුව ලෙස හඳුන්වන කොටස් වෙළඳපළ පාලනය වෙන්නේ ශ්‍රී ලංකා සුරකුම්පත් හා විනිමය කොමිෂන් සභාව මගින්. මෙමගින් කොටස් වෙළඳපළේ වැඩ කටයුතු සඳහා මඟ පෙන්වීම, මෙහෙයවීම, නියාමනය කිරීම යන කාරණා ඉෂ්ට කරනු ලබනවා. දැන් දුවේ පුතේ අපි බලමු කොටස් ගනුදෙනු සඳහා කොටස් වෙළඳපළට ඇතුළත් වන සමාගම් කොටස් වෙළඳපළේ ලියාපදිංචි වී ලැයිස්තුගත සමාගම් ලේඛනයට ඇතුළත් වෙන්නට ඕනි. මෙන්න මේ විදිහට ලැයිස්තුගත සමාගම් ලේඛනයට ඇතුළත් වී ඇති අපේ රටේ 2015 අප්‍රේල් 21 වන විට සමාගම් 297ක් තිබෙනවා. අද වෙනකොට මේක මීට වඩා වැඩි සංඛ්‍යාවක් බවට පත් වෙලා ඇති. කොටස් වෙළඳපළේ කොටස් මිලදී ගැනීම විකිණීමට සහාය වන තැරවකාර සමාගම්ද කොටස් වෙළඳපළ තුළ ක්‍රියාත්මක වෙනවා. තැරවකරුවන්ගේ සමාගම් මේ කොටස් වෙළඳපළ ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම සජීව අන්තර්ජාලය ඔස්සේ කොටස් වෙළඳපළ යාවත් කාලීන වෙනවා වගේම මහජනතාවට අන්තර්ජාලය ඔස්සේ ගනුදෙනු කිරීමේ පහසුකම්ද සපයා තිබෙනවා. බලන්න දුවේ පුතේ කොටස් වෙළඳපළ කියලා කියන එක හරිම සංකීර්ණ, ඒ වගේම ඉතාමත්ම විශ්වාසවන්ත ආකාරයට පවත්වාගෙන යන වෙළඳපළක්. කොළඹ ව්‍යාපාර වස්තු හෝමාරුව කියන මෙන්න මේ කොටස් වෙළඳපළේ ශාඛාවන් විවිධ නගරවල තිබෙනවා. ඉතින් මිනිස්සු මේ පිළිබඳව නොදැනුවත්කම නිසා කොටස් වෙළඳපළේ ගනුදෙනු කිරීමේ අඩු ප්‍රවණතාවයක් දක්වනවා. දැන් දුවේ පුතේ අපි බලමු මේ කොටස් වෙළඳපළ ආශ්‍රිතව තිබෙන විශේෂිත වචන මොනවාද කියලා. පළවෙනියටම අපි කතා කරන එක වචනයක් තමයි කොටස් වෙනද පුරුදු භාවිතාව වෙන එක වචනයක් තමයි කොටස් කියන එක. දැන් මේ කොටසක් කියලා කියන්නේ මොකක්ද කියන එක අපි පැහැදිලි කරනවා නම්, සීමා සහිත පොදු සමාගම් වල ප්‍රාග්ධනී රැස් කරගන්නේ මහ ජනතාව සම්බන්ධ කරගනිමින්. ඒතර මහ ජනතාව සම්බන්ධ කරගන්නේ මෙන්න මේ කොටස් නැමැති ඒකකයේ මගින්. මේ සමාගම් වලට මහ ජනතාව සම්බන්ධ කරගන්නේ කොටස් නැමැති ඒකකයේ මගින්. ආරම්භක ප්‍රාග්ධනය ඒකකයක් ලෙස සලකලා එය සමාන කොටස් වලට, එහෙම නැත්නම් පංගු වලට බෙදුවහම, ආරම්භක ප්‍රාග්ධනය ඒකකයක් විදිහට සලකලා කිසියම් වටිනාකමකින් යුක්ත සමාන කොටස් වලට, එහෙම නැත්නම් පංගු වලට බෙදුව විට ලැබෙන එක් පංගුවකට තමයි අපි කොටසක් කියලා කියන්නේ. අපි සරල උදාහරණයක් බලමු. එක්තරා සමාගමක ප්‍රාග්ධනය රුපියල් 50,000ක් විදිහට ගණනය කරලා තිබෙනවා. එතකොට මෙන්න මේ රුපියල් 50,000ක ප්‍රාග්ධනය රුපියල් 100 කොටස් වලට නැත්තම් පංගු වලට බෙදුවොත් අපිට කොටස් 500ක් බව ලබා ගන්නට පුළුවන්. එහෙමනම් කොටස් ගණන හොයා ගන්නට අප කරන්නේ කුමක්ද? ප්‍රාග්ධනය කොටසක වටිනාකමෙන් බෙදීම. එහෙමනම් 50,000 100ෙන් බෙදුවාම කොටස් ගණන 500ක් ලෙස අපට සොයා ගන්නට පුළුවන්. දැන් දුවේ පුතේ, අපි බලමු කොටස් ගණන සොයා ගන්න ආකාරයේ නැවතත් කොටස් ගණන සමානයි ප්‍රාග්ධනය ඉරක් ගහලා යටින් කොටස කමිල. ඒ කියන්නේ කොටස් ගණන සමානයි ප්‍රාග්ධනයේ බෙදීම කොටස කමිල. එතකොට අපට මේ සමාගමේ තිබෙන කොටස් ගණන ගණනය කරගන්නට ඉතාමත් පහසු වෙනවා. ඔබ සටහන් කර ගැනීම ඉතා වටිනවා. කොටස් ගණන සොයා ගන්න ආකාරය ප්‍රාග්ධනය බෙදීම කොටසක මිල යන ප්‍රකාශනය. ඒ වගේම දුවේ පුතේ, සමාගමක් ආරම්භයේදීම කොටසකට නියම කරන මිලට අපි කියනවා ආරම්භක මිල කියලා. ආරම්භක මිල. ඊළඟට අපි දැනගත යුතු වචනේ තමයි දුවේ පුතේ හිමිකාරීත්වය. හිමිකාරීත්වය දැනගන්නට ඕනි. හිමිකාරීත්වය කියලා කියන්නේ සමාගමක මහජනතාව වෙත නිකුත් කර ඇති කොටස් ප්‍රමාණයත් කිසියම් පුද්ගලයෙකු ආයෝජනය කර ඇති කොටස් ගණනත් අතර අනුපාතය ප්‍රතිශතයක් ලෙස දැක්වීමට. යම් සමාගමක කිසියම් ආයෝජකයෙක් සතු හිමිකාරීත්වය අපි ගණනය කරගන්නේ කොහොමද? එහෙමනම් එම සමාගමේ නිකුත් කර ඇති කොටස් ප්‍රමාණයත් කිසියම් පුද්ගලයෙක් ආයෝජනය කර ඇති කොටස් ගණනත් අතර අනුපාතය ප්‍රතිශතයක් ලෙස ප්‍රකාශ කිරීමෙන්. අපි හිතමු සමාගමක නිකුත් කර ඇති මුළු කොටස් ගණන 500යි කියලා. කිසියම් පුද්ගලයෙක් මෙම කොටස් වලින් කොටස් 200ක් සඳහා මුදල් ආයෝජනය කරා කියලා හිතමු. කොටස් 500ක් නිකුත් කරලා තියෙනවා. කිසියම් පුද්ගලයෙක් කොටස් 200ක් සඳහා මුදල් ආයෝජනය කරා. අන්න එහෙමනම් අපිට ඔහුගේ හිමිකාරීත්වය සොයා ගන්නට පුළුවන්. අපි කල යුත්තේ ආයෝජනය කළ කොටස් ගණන නිකුත් කර ඇති මුළු කොටස් ගණනෙන් බෙදලා 100%ෙන් ගුණ කිරීම. ප්‍රතිශතයක් ලෙස තමයි හිමිකාරීත්වය ප්‍රකාශ කරන්නේ. එහෙමනම් අපි මේ ගත්ත උදාහරණේ හිමිකාරීත්වය ගණනය කරන්නේ කොහොමද? ආයෝජනය කළ කොටස් ගාන 200යි, නිකුත් කළ මුළු කොටස් ගාන 500යි. එහෙමනම් 200 බෙදීම 500, ගුණ කිරීම 100%. 200 බෙදීම 500, ගුණ කිරීම 100% කියන ප්‍රකාශනයේ සුළු කරාම අපට ඉතා පහසුවෙන් පිළිතුර 140ක් බව ලබා ගන්නට පුළුවන්. අන්න එහෙමනම් හිමිකාරීත්වය 140යි. දැන් අපි තවත් වචනයක් ඉගෙන ගනිමු. අපි දැන් දන්නවා කොටස් ගණන කියන වචනය කොහොමද හොයාගන්නේ? ආරම්භක මිල කියන්නේ මොකක්ද? සමාගමක හිමිකාරීත්වය කියන්නේ මොකක්ද කියන වචන තුනක් අපි දැන් මේ මාතෘකාවට අදාළව හඳුනාගත්තා. තවත් වචනයක් තමයි දුවේ පුතේ ලාභාංශය කියන වචනය. ලාභාංශය කියලා කියන්නේ කිසියම් සමාගමක් කොටසක් ආරම්භක කොටස් නිකුත් කිරීමේදී සමාගමේ ලාභාංශයෙන් කොටසකට ගෙවන ප්‍රතිලාභ මුදල් ප්‍රමාණය නිවේදනය කරනවා. සමාගමක ආරම්භ කොටස් නිකුත් කිරීමේදීම සමාගමේ ලාභාංශයෙන් කොටසකට ගෙවන ප්‍රතිලාභ මුදල් ප්‍රමාණය නිවේදනය කරනවා. මෙන්න මේ විදිහට කොටසකට ගෙවන ප්‍රතිලාභ මුදලට තමයි කොටසක ලාභාංශය කියලා කියන්නේ. කොටසක ලාභාංශය දන්නවා නම් අපිට වාර්ෂික මුළු ලාභාංශ ආදායම සොයා ගන්නට පුළුවන්. මේ ලාභාංශ ගෙවීම වාර්ෂිකව වගේම සමහර සමාගම් කාර්තු වශයෙන්ුත් ගෙවනවා. සමහර සමාගම් ලාභාංශ ගෙවීම වාර්ෂිකව කරනවා, නැත්නම් වර්ෂයක් අවසානයේ ගෙවනවා. සමහර සමාගම් කාර්තු වශයෙන්ද ගෙවනවා. කාර්තුවක් කියන්නේ දුවේ පුතේ මාස 3ක් බව අපි 10 පන්තියේදීම ඉගෙනගෙන තියෙනවා. ඒ කියන්නේ සමහර සමාගම් මාස 3කට වරක් ලාභාංශ ගෙවනවා. සමහර සමාගම් වර්ෂයක් අවසානයේ ලාභාංශ ගෙවනවා. එතකොට දුවේ පුතේ වාර්ෂික ලාභාංශ මුදල සොයා ගැනීමට මා මුලින් සඳහන් කළා වගේම කොටසක ලාභාංශය තමා සතු කොටස් ගණනෙන් ගුණ කරාම අන්න වාර්ෂික ලාභාංශ මුදල ගණනය කරගන්නට පුළුවන්. වාර්ෂික ලාභාංශ මුදල උදාහරණයක් හැටියට අපි ගණනය කිරීමක් කතා කළොත් අපි හිතමු කොටසකට රුපියල් 4 බැගින් ලාභාංශ ගෙවන සමාගමක කොටස් 200ක් හිමි පුද්ගලයෙකුට ලැබෙන වාර්ෂික ලාභාංශ ආදායම කොපමණද කියලා. එහෙමනම් අපි කරන්නේ මොකක්ද? කොටසකට ලාභාංශය 4යි, මේ පුද්ගලයා සතු කොටස් ගණන 200යි. එහෙමනම් කොටස් ගණන කොටසක ලාභාංශයෙන් ගුණ කරාම අන්න 200 ගුණ කිරීම 4 කියන ප්‍රකාශණයෙන් අපිට එයාගේ සමාගමෙන් ලැබිච්ච වාර්ෂික ලාභාංශ ආදායම රුපියල් 800ක් බව ලැබෙනවා. එහෙමනම් දුවේ පුතේ තවත් වචන දෙකක් අපි ඉගෙන ගත්තා. ලාභාංශ කොටසක ලාභාංශය වාර්ෂික ලාභාංශ ආදායම. කොටසකට ලාභාංශය කියලා කියන්නේ සමාගම ලබන ලාභයෙන් කොටසකට ගෙවන ප්‍රතිලාභ මුදල. අන්නේ මුදල තමයි කොටසක ලාභාංශය. වාර්ෂික ලාභාංශය කියලා කියන්නේ කොටස් ගණන කොටසක ලාභාංශයෙන් ගුණ කළාම ලැබෙන පිළිතුර. දැන් දුවේ පුතේ ආයෝජනයක් කියන්නේ මොකක්ද කියන එකත් අපි හඳුනාගනිමු. ආයෝජනයක් කියලා කියන්නේ කිසියම් ආදායමක් අපේක්ෂාවෙන් යම් කිසි කටයුත්තකට මුදල් යෙදවීම. කිසියම් ලාභයක් නැත්තම් කිසියම් ආදායමක් අපේක්ෂාවෙන් යම් කිසි කටයුත්තකට මුදල් යෙදවීම තමයි ආයෝජනයක් කියලා කියන්නේ. දැන් බලන්න, එතකොට වෙළඳාමෙන් ලැබෙන ලාභය, වෙළඳාමක් කරලා ලබා ගන්න ලාභය, බැංකුවේ මුදල් තැන්පත් කරාම බැංකුවෙන් අපට ලැබෙන පොලිය, ඒ වගේම කොටස් වෙළඳපළ ගත්තොත් කොටස් වෙළඳපළෙන් ලැබෙන ලාභාංශ ආදායම තමයි අන්නේ අය ලබන ආදායම හැටියට අපි සලකන්නේ. එතකොට ආයෝජනය කියන්නේ මොකක්ද, ආදායම කියන්නේ කුමක්ද කියන එකත් දැන් අපි හඳුනා ගත්තා. ආදායමක් කියලා කියන්නේ වෙළඳාමකින් ලැබෙන ලාභය, බැංකුවෙන් ලැබෙන පොලිය, කොටස් වෙළඳපළෙන් ලැබෙන ලාභාංශ ආදායම, අන්නේවැනි අමතරව අපි යොදවන මුදලට අමතරව ලැබෙන මුදල් තමයි ආදායම් හැටියට සලකන්නේ. දැන් දුවේ පුතේ සමාගමක් ආරම්භයේදී කොටස් සඳහා මුදල් ආයෝජනය කිරීම අපි මුලින්ම සලකලා බලමු. දැන් සමාගමක් ආරම්භ කිරීමේදීම අවශ්‍ය මුදල් එකතු කර ගැනීම සඳහා ආරම්භයේදීම සමාගමෙන් කොටස් නිකුත් කරනවා. ආරම්භයේදීම නිකුත් කරන කොටස් අපිට ඒ සඳහා මුදල් ආයෝජනය කර හැකි වෙනවා. අන්නේ අපි ආරම්භයේදීම ආයෝජනය කරන මුදල් නැත්තම් ආරම්භයේදී මුදල් ආයෝජනය කිරීම අපි හඳුන්වන්නේ ප්‍රාථමික වෙළඳපළ කියලා. ඔන්න දුවේ පුතේ තවත් වචනයක්, ප්‍රාථමික වෙළඳපළ. ඒතර ප්‍රාථමික වෙළඳපළේදී තමයි ආරම්භයේදීම අපි සමාගමක කොටස් සඳහා මුදල් ආයෝජනය කරන්නේ. දැන් අපි බලමු ප්‍රාථමික වෙළඳපළේදී රුපියල් 10 කොටස් 20,000ක් නිකුත් කළා කියලා. එම සමාගමේ කොටස් සඳහා නිමල් රුපියල් 80,000ක් ආයෝජනය කළා කියලා සලකමු. ආරම්භයේදී කොටස් වෙළඳපළේ රුපියල් 10 කොටස් 20,000ක් මහජනතාව වෙත නිකුත් කරනවා. එම නිකුත් කරපු කොටස් වලින් කොටස් ගැනීම සඳහා නිමල් කියන පුද්ගලයා රුපියල් 80,000ක් ආයෝජනය කළා කියලා සලකමු. සමාගම කොටසක් සඳහා රුපියල් 2ක වාර්ෂික ලාභාංශයක් ගෙවන බව මුලින්ම ප්‍රකාශ කළා තියෙනවා. දැන් එහෙමනම් මෙන්න මේ තොරතුරු ඇසුරෙන් අපි බලමු නිමල් සතුවන කොටස් ගණන කීයද? ප්‍රාථමික වෙළඳපළේදී නිමල් සතුවන කොටස් ගණන කීයද කියලා හොයමු. එහෙමනම් කොටස් ගණන සොයා ගැනීමට අපි කරන්නේ නිමල් ආයෝජනය කරන මුදල කොටසක ආරම්භක මිලෙන් බෙදෙනවා. නිමල් ආයෝජනය කළ මුදල කොටසක ආරම්භක මිලෙන් බෙදෙනවා. දැන් නිමල් රුපියල් 80,000ක් ආයෝජනය කරා. කොටසක ආරම්භක මිල රුපියල් 10යි. එහෙමනම් 80,000 බෙදීම 10 ඒක අපි සුළු කරගත්තාම ලැබෙනවා 8,000යි කියලා. එහෙනම් මෙන්න මේ ප්‍රාථමික වෙළඳපළේදී නිමල් සතු කරගත් කොටස් ගණන 80,000යි. නෙමෙයි 8,000යි. කොටස් ගණන 8,000යි. දැන් අපි බලමු නිමල්ගේ සමාගමේ හිමිකාරීත්වය කොච්චරද කියලා. දැන් අපි මුලින් සඳහන් කළා හිමිකාරීත්වය සොයාගන්නේ යම් පුද්ගලයෙක් සතු කොටස් ගණන නිකුත් කළ කොටස් ගණනෙන් බෙදලා 100%ෙන් ගුණ කරාම. එහෙමනම් නිමල් සතුවන කොටස් ගණන 8,000යි. නිකුත් කළපු කොටස් ගණන 20,000යි. එහෙමනම් 8,000 20,000ෙන් බෙදුවහම 8,000 20,000ෙන් බෙදලා 100%ෙන් ගුණ කරාම අපට ලැබෙනවා පිළිතුර 40%ක් බව. එහෙමනම් මේන්න මේ සමාගමේ නිමල්ගේ හිමිකාරීත්වය 40%යි කියලා අපිට හඳුනා ගන්නට පුළුවන්. ඔන්න දුවේ පුතේ, දැන් අපි බලමු නිමල් කොටස් 8,000ක් සතුයි. නිමල්ගේ හිමිකාරීත්වය 40%යි. දැන් අපි බලමු නිමල් ලබන වාර්ෂික ලාභාංශ ආදායම. නිමල්ගේ වාර්ෂික ලාභාංශ ආදායම කොච්චරද කියලා අපි බලමු. දැන් නිමල්ගේ වාර්ෂික ලාභාංශ ආදායම හොයාගන්න අපි මොකද කරනවා කිව්වේ? නිමල්ගේ කොටස් ගණන කොටසකට ගෙවන ලාභාංශයෙන් ගුණ කරනවා. කොටසකට ගෙවන ලාභාංශයෙන් ගුණ කරනවා. එහෙමනම් නිමල්ගේ කොටස් ගණන 8,000යි. කොටසකට ගෙවන ලාභාංශයේ රුපියල් 2යි. එහෙමනම් 8,000 දෙකෙන් ගුණ කරාම මෙන්න මේ සමාගමේ කොටස් විශේෂෙහි මුදල් ආයෝජනය කිරීමෙන් නිමල් ලබන වාර්ෂික ලාභාංශ ආදායම 8,000 ගුණ කිරීම 2 රුපියල් 16,000යි. එතකොට නිමල් වසරක් අවසානයේ ලැබූ ආදායම රුපියල් 16,000ක් වෙනවා. ඒ වගේම දුවේ පුතේ, මේ මාතෘකාවේදී තවත් දෙයක් අපට කරන්නට පුළුවන් විය යුතුයි. ඒ තමයි නිමල් වසරක් අවසානයේ ලැබූ ආදායම ආයෝජනය කළ මුදලේ ප්‍රතිශතයක් ලෙස දක්වන්නේ කොහොමද කියන එක. නිමල් වසරක් අවසානයේ ලැබූ ආදායම ඔහු ආයෝජනය කළ මුදලේ ප්‍රතිශතයක් ලෙස දක්වනවා නම් අප කළ යුත්තේ ඔහු ආයෝජනය කරපු මුදල, ඒ වගේම ලාභාංශ ආදායම කියන දෙක භාගයක් ලෙස දැක්වීම. අපි මුලින්ම කරන්නේ ලාභාංශ ආදායම ආයෝජනය කළ මුදලෙන් බෙදලා 100%ෙන් ගුණ කරනවා. එහෙමනම් නිමල් ලැබූ ලාභාංශ ආදායම 16,000යි. නිමල් ආයෝජනය කළ මුදල රුපියල් 80,000යි. එහෙමනම් 16,000 බෙදීම 80,000 ගුණ කිරීම 100%. ප්‍රකාශනයක් විදිහට ලියනකොට 16,000 ඉරක් ගහලා යටින් 80,000 ගුණ කිරීම 100% කියලා අපි දානවා. මේ ප්‍රකාශනයේ සුළු කරගත්තහම අපට ලැබෙනවා පිළිතුර 120%ක් බව. එහෙමනම් අන්න නිමල් සමාගමක මුදල් ආයෝජනය කිරීමෙන් ලැබූ ආදායම ආයෝජනය කළ මුදලේ ප්‍රතිශතයක් ලෙස දැක්වීම කරන ආකාරය. දැන් දුවේ පුතේ, ඔන්න ප්‍රාථමික වෙළඳපළේ මුදල් යෙදවීමෙන් නැත්තම් ආයෝජනය කිරීමෙන් නිමල් කියන පුද්ගලයා 120ක ප්‍රතිශත ආදායමක් ලබාගෙන තියෙනවා. දැන් දුවේ පුතේ ප්‍රාථමික වෙළඳපොලේ මුදල් ආයෝජනය කළ නිමල්ට එම සමාගමෙන් ඉවත් වීමට අවශ්‍ය වුණා කියලා හිතමු. සමාගමෙන් ඉවත් වීමට අවශ්‍ය වුණා. අන්න එහෙම ඉවත් වීමට අවශ්‍ය නම් දැන් මෙයා කළ යුත්තේ කුමක්ද? අන්න එතෙන්දී නිමල්ට පුළුවන් තමාගේ තමා සතුවන කොටස් ටික විකුණන්නට. දැන් මේ කොටස් වලඳපලේ අපි කිව්වා මුලින්ම කොටස් මිලදී ගැනීමට වගේම විකිණීමට පහසුකම් සපයලා තියෙනවා කියලා. අන්න එහෙමනම් දැන් නිමල්ට මෙයාගේ ඉන්න සමාගමෙන් ඉවත් වෙන්නට අවශ්‍ය නම් මෙයාගේ කොටස් 8000 විකුණලා සමාගමෙන් ඉවත් වීමට පුළුවන්. අන්න දැන් ඒ කොටස් විකිණීම සිදු කරන වෙළඳපළ තමයි ද්විතීක වෙළඳපළ කියලා කියන්නේ. සමාගමක යම්කිසි පුද්ගලයෙක් සතු කොටස් විකුණා දැමීමත් වෙනත් සමාගම කොටස් මිලදී ගැනීමත් සිදු කරන වෙළඳපළ තමයි ද්විතීක වෙළඳපළ කියලා කියන්නේ. එහෙමනම් කොටසක විකිණීමේදී ඒ කොටසකට නියම කරන විකුණුම් මිලක් තීරණය කරනවා. ඉතින් මෙන්න මේ විදිහට ද්විතීක වෙළඳපළේදී කොටසක් විකිණීමට නියම කරන මිලට අපි කියනවා වෙළඳපළ මිල කියලා. කොටසක් විකිණීමේදී කොටසකට නියම කරන මිලට අපි කියනවා වෙළඳපළ මිල කියලා. අන්න වෙළඳපළ මිල කියන වචනයත් මේ මාතෘකාව තුල තියෙන විශේෂිත වචනයක්. එතකොට දැන් බලන්න දුවේ පුතේ, ආරම්භක මිලට ආයෝජනය කරපු කොටස් සඳහා විකුණුම් මිලක් තීරණය කරා, එය වෙළඳපළ මිල. දැන් දුවේ පුතේ, මෙන්න මේ වෙළඳපළ මිල ආරම්භක මිලට වඩා වැඩි වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් ආරම්භක මිලට වඩා අඩු මුදලකට විකුණන්නට පුළුවන්. නැත්නම් සමාන මුදලකට විකුණන්නටත් පුළුවන්. මෙන්න මෙතෙන්දී ආරම්භක මිලට වඩා වෙළඳපළ මිල වැඩි වුණොත් කොටස් විකිණීමෙන් නිමල්ට ලාභයක් ලැබෙනවා. අන්න ඒ ලැබෙන ලාභයට තමයි අපි ප්‍රාග්ධන ලාභය කියලා කියන්නේ. එහෙමනම් මෙන්න තවත් වචනයක් ප්‍රාග්ධන ලාභය. ප්‍රාග්ධන ලාභය කියලා කියන්නේ එහෙනම් මොකක්ද? කොටසක විකුණුම් මිලට වඩා ආරම්භක මිල අඩු අවස්ථාවකදී එතෙන්දින් අමතර ලාභයක් කොටස් විකිණීමෙන් ලබා ගන්නට පුළුවන්. අන්න එහෙම කොටස් විකිණීමෙන් ලැබෙන ලාභය ප්‍රාග්ධන ලාභය කියලා අපි කියනවා. ඒ වගේම කොටස් විකිණීමේදී ආරම්භක මිලට වඩා අඩු මිලකට වෙළඳපළ මිල තීරණය වුණා නම්, විකිණීමට සිදු වුණා නම්, අන්න එතින්දි මෙයාට සිද්ධ වෙන්නේ අලාභයක්. අන්න ඒ අලාභයට අපි කියනවා ප්‍රාග්ධන අලාභය කියලා. ඉතින් මෙන්න මේ ආකාරයට ප්‍රාග්ධන ලාභය සහ ප්‍රාග්ධන අලාභය කියන වචනත් අපි හඳුනා ගන්නට අවශ්‍යයි. දැන් දුවේ පුතේ, අපි වචන ගණනාවක් හඳුනා ගත්තා. අපි බලමු තවත් මේ මාතෘකාව තුලදී කතා කළ යුතු වචන, තේරුම් ගත යුතු වචන මොනවාද තියෙන්නේ කියලා. දැන් දුවේ පුතේ, අපි ආපහු නිමල්ගේ උදාහරණය ගැන මතක් කරගත්තොත්, දැන් නිමල් තමා සතු කොටස් 8000ක් තියෙනවා. මෙන්න මේ තමා සතු කොටස් 8000 ලබා ගත්තේ කොටසක් රුපියල් 10 බැගින්. ප්‍රාථමික වෙළඳපළේදී නිමල් රුපියල් 10 කොටස් 8000ක් සඳහා තමයි රුපියල් 80000ක මුදලක් ආයෝජනය කළේ. දැන් කරන වැඩේ මොකක්ද? නිමල් සමාගමෙන් ඉවත් වෙන්නට යන්නේ. නිමල් සමාගමෙන් ඉවත් වෙන්නට යනකොට ද්විතීක වෙළඳපොළට ගිහිල්ලා මෙයා මේ කොටස් ටික විකුණනවා. නිමල්ට පුළුවන්
කොටස් ටික විකිණීම සඳහා
15 බැගින්
මෙයා
තමා වෙළඳපළ මිල
රුපියල් 15යි කියලා තීරණය
කරනවා. එහෙමනම් නිමල්ගේ කොටසක ආරම්භක මිල 10යි, කොටසක් විකුණුවේ 15 බැගින්. ඒ කියන්නේ කොටසකින් ලැබ�න ප්‍රාග්ධන ලාභය 15න් 10ක් අඩු කරාම රුපියල් 5යි කියන එක අපට ඉතා පහසුවෙන් හඳුනා ගන්නට පුළුවන්. ඉතින් දුවේ පුතේ, කොටසකින් ලැබෙන ප්‍රාග්ධන ලාභය රුපියල් 5යි, එහෙමනම් නිමල් කොටස් 8000ක් විකුණනවා. කොටස් 8000 විකිණීමෙන් මෙයාට ලැබෙන ප්‍රාග්ධන ලාභේ සොයා ගන්නට අපි මොකක්ද කරන්නේ? කොටස් ගණන කොටසක ප්‍රාග්ධන ලාභයෙන් ගුණ කරනවා. කොටස් ගණන කොටසක ප්‍රාග්ධන ලාභයෙන් ගුණ කරනවා. කොටස් ගණන කොටසක ප්‍රාග්ධන ලාභයෙන් ගුණ කරාම 8000 ගුණ කිරීම 5 40000යි කියලා අපට පහසුවෙන්ම හඳුනා ගන්නට පුළුවන් වෙනවා. අන්න දුවේ පුතේ, දැන් නිමල් තමා ආයෝජනය කරන මුදලත් අරගෙන ඊට අමතරව රුපියල් 40000ක ප්‍රාග්ධන ලාභේකුත් ලබාගෙන තමයි සමාගමෙන් ඉවත් වී තිබෙන්නේ. ඇයි? තව මේ සමාගමෙන් නිමල් ලැබුව තවත් ආදායමක් තියෙනවා. ඒ තමයි ලාභාංශ ආදායම. ප්‍රාථමික වෙළඳපොලේදී ලබාගත් ලාභාංශ ආදායම. ලාභාංශ ආදායම අපි මුලින් සඳහන් කළා රුපියල් 16000ක් බව. එහෙමනම් දුවේ පුතේ, ලාභාංශ ආදායම රුපියල් 16000ක් තිබෙනවා. ඒ වගේම කොටස් විකිණීමෙන් රුපියල් 40000ක ප්‍රාග්ධන ලාභයක් තියෙනවා. එහෙමනම් දුවේ පුතේ, නිමල් මෙන්න මේ සමාගමෙන් ඉවත් වීමේදී ලබපු මුළු ආදායම වෙන්නේ ලාභාංශ ආදායමේ සහ ප්‍රාග්ධන ලාභයේ එකතුව. ලාභාංශ ආදායම 16000යි ප්‍රාග්ධන ලාභයේ 40000යි. මෙන්න මේ දෙක එකතු කරාම රුපියල් 56000ක මුළු ප්‍රාග් ආදායමක් නිමල් එයා හවුල් වුණ ව්‍යාපාරයෙන් ලබාගෙන ඉවත් වෙනවා. ඉතින් දුවේ පුතේ, ආදායම කියලා කියන්නේ එහෙමනම් ප්‍රාග්ධන ලාභයේ සහ ලාභාංශ ආදායම. ඉතින් දුවේ පුතේ, නිමල් දැන් ඔහු සතු මුළු මුදලම, ඒ කියන්නේ දැන් එයා සතුව තියෙන මුළු මුදල, එයා ආයෝජනය කරපු 40000 80000 තියෙනවා, ප්‍රාග්ධන ලාභයේ 40000ක් තියෙනවා, ලාභාංශ ආදායම 16000ක් තියෙනවා. එහෙමනම් මේ සියල්ලෙම එකතුව 80000 එකතු කිරීම 16000 එකතු කිරීම 40000, මේ ටික ඔක්කොම එකතු කරාම සමාන වෙනවා 136000කට. දැන් අපි හිතමු නිමල් ළඟ ලොකු මුදලක් තියෙනවා. නිමල් මේ 136000ම ද්විතීක වෙළඳපොලේ වෙනත් සමාගමක කොටස් ගැනීමට යොදවනවා. අපි හිතමු දැන් නිමල් 136000ක මුදලක් ද්විතීක සමාගම ද්විතීක වෙළඳපොලේ වෙනත් සමාගමක කොටස් මිලදී ගන්නට යොදවනවා. දැන් අපි හිතමු මේ 136000ම යොදවලා වෙනත් සමාගමක කොටස් 1360ක් ද්විතීක වෙළඳපොලේදී මිලදී ගත්තා කියලා. කොටස් 1360ක් වෙනත් සමාගමක කොටස් මිලදී ගත්තා. එතකොට අපෙන් අහනවා එම සමාගමේ කොටසක වෙළඳපොළ මිල කීයද කියලා. දැන් අපෙන් ඇහුවොත් රුපියල් 136000ක් ආයෝජනය කරලා මිලදී ගත්ත කොටස් ගාන 1360යි. එහෙමනම් නිමල් ද්විතීක වෙළඳපොළේ මිලදීගත් සමාගමේ කොටසක වෙළඳපොළ මිල කීයද කියලා තමයි අපිට හොයන්නට කියන්නේ. අන්න ඒ වෙලාවට අපි මොකද කරන්නේ? ආයෝජනය කළ මුදල කොටස් ගණනෙන් බෙදුවහම අපට ලැබෙනවා කොටසක වෙළඳපොළ මිල. එහෙමනම් දුවේ පුතේ, කොටසක වෙළඳපොළ මිල මේ දත්ත ඇසුරෙන් ලබා ගැනීමේදී අපි කරන්නේ ආයෝජනය කළ මුදල බෙදීම මිලදීගත් කොටස් ගණන. දැන් එහෙමනම් ආයෝජනය කරපු මුදල 136000යි, මිලදීගත් කොටස් ගන්න 1360යි. එහෙමනම් 136000 ඉරක් ගහලා යටින් 1360 ප්‍රකාශනයේ සුළු කරාම අපට ලැබෙනවා රුපියල් 100යි කියලා පිළිතුර. ඉතින් මෙන්න මේ විදිහට කොටස් වෙළඳපොලේදී ගනුදෙනු කරනකොට මෙයා මිලදීගත් කොටස් ගණන අපිට හොයා ගන්නට පුළුවන්. මිලදීගත් කොටස් ගණන මෙන්න මේ විදිහට හොයා ගන්නට පුළුවන්. දැන් ද්විතීක වෙළඳපොලේදී කොටස් මිලදී ගන්නකොටම එක් කොටසකට ගෙවන ලාභාංශය කීයද කියලා ප්‍රකාශ කරනවා. අපි හිතමුකෝ එක් කොටසකට ගෙවන ලාභාංශය රුපියල් 10යි කියලා. එක් කොටසකට ගෙවන ලාභාංශය රුපියල් 10යි නම් ආන්න අපිට පුළුවන් මේ සමාගමෙන් වසරක් අවසානයේ මෙයා ලබන ආදායම හොයාගන්න. මෙයා ලබන ආදායම හොයාගන්නේ කොහොමද? වාර්ෂික ලාභාංශ ආදායම හොයාගන්නේ කොහොමද? අපි මුලින් සඳහන් කරපු ආකාරයට කොටස් ගණන කොටසක ලාභාංශයෙන් ගුණ කරනවා. නිමල්ට මේ සමාගමේ කොටස් 1360ක් තියෙනවා. කොටසක ලාභාංශය රුපියල් 10යි. එහෙමනම් 1360 10ෙන් ගුණ කරාම මෙයාගේ ලැබෙන වාර්ෂික ලාභාංශ ආදායම 13600ක් බව අපිට දකින්නට පුළුවන්. ඉතින් දුවේ පුතේ, මෙන්න මේ ආකාරයේ වචන මාලාවක් තමයි කොටස් වෙනදපල පාඩමේදී අපට හඳුනා ගන්නට තිබෙන්නේ. ඒ වචන වගේම උදාහරණ ගැටළු සහිතව අපි ඒ වචනේ අදහස විග්‍රහ කරන්නටයි උත්සාහ කළේ. දැන් දුවේ පුතේ, අපි වචන ගොඩක් ඉගෙන ගත්තා. දැන් මේ වචන ටික තැන් තැන් වල තමයි නැවතිලා තිබෙන්නේ. අපි අවසානයේ බලමු මේ වචන ටික නැවත මතක් කරගෙන සරලව. එතකොට මෙන්න මේ කාරණා ටික ඔබ පෑනක් පොතක් තිබෙනවා නම් සඳහන් කර ගැනීම ඉතා වටිනවා. දැන් එහෙමනම් අපි බලමු මෙන්න මේ කොටස් වෙනද පෙළේදී අපි කතා කරපු වචන මොනවාද කියන එක. පළවෙනියටම අපි කතා කළා කොටස් කියන්නේ මොනවාද කියලා. කොටස් කියලා කියන්නේ කොටස් ගණන හොයාගන්නට නම් අපි කල යුත්තේ ආයෝජනය කළ මුදල කොටසක මිලෙන් බෙදෙනවා. ප්‍රාථමික වෙළඳපොලේදී යම් කෙනෙක් සතුවන කොටස් ගණන සොයා ගැනීමට කොටස් ගණන සමානයි ආයෝජනය කළ මුදල ඉරක් ගහලා යටින් කොටසක මිල. මෙන්න මේ ප්‍රකාශනයෙන් කොටස් ගණන සොයා ගන්නට පුළුවන්. දෙවෙනි කාරණාව තමයි හිමිකාරීත්වය. දෙවෙනි වචනේ තමයි හිමිකාරීත්වය. හිමිකාරීත්වය ගණනය කරගන්නේ කොහොමද? ආයෝජනය කළ කොටස් ගණන ඉරක් ගහලා යටින් නිකුත් කළ කොටස් ගණන ගුණ කිරීම 100ට 100. ගුණ කිරීම 100ට 100. අන්නේ මගින් අපිට පුළුවන් හිමිකාරීත්වය හොයාගන්නට. තුන්වෙනි වචනේ තමයි ලාභාංශය. කොටසකට ප්‍රතිලාභ ලෙස ලැබෙන මුදලට අපි කියනවා ලාභාංශය කියලා. කොටසකට ප්‍රතිලාභ ලෙස ලැබෙන ලාභයට අපි කියනවා ලාභාංශය කියලා. ඒ වගේම දුවේ පුතේ, පස්වෙනි වචනේ තමයි ප්‍රාථමික වෙළඳපොළ. ප්‍රාථමික වෙළඳපොළ කියලා කියන්නේ ව්‍යාපාරයක් ආරම්භයේදී නිකුත් කරන කොටස්, නැත්තම් ප්‍රාථමික නිකුතුව කියලා අපි ඒකට කියනවා. මෙන්න මේ ප්‍රාථමික නිකුතුව සඳහා මුදල් ආයෝජනය කිරීම සිදු කරන්නේ ප්‍රාථමික වෙළඳපොළේදී. ඒ වගේම හයවෙනි වචනේ තමයි ද්විතීක වෙළඳපොළ. ද්විතීක වෙළඳපොළ කියලා කියන්නේ සමාගමක ඇති කොටස් විකිණීම හා මිලදී ගැනීම කරන වෙළඳපොළ. මේ වෙළඳපොළේදී මේ සඳහා තැරව්කාර සමාගම්වල උදව් උපකාර ගන්නට පුළුවන්. ඒ වගේම සජීව අන්තර්ජාලය ඔස්සේ මේ සඳහා උදව් උපකාර ගන්නට පුළුවන්. ඒ වගේම හයවෙනි වචනේ තමයි ප්‍රාග්ධන ලාභය හෝ ප්‍රාග්ධන අලාභය. ද්විතීක වෙළඳපොළේදී කොටස් විකිණීමෙන් ලැබෙන ලාභය, එහෙම නැත්නම් අලාභය තමයි ප්‍රාග්ධන ලාභය හෝ අලාභය කියලා අපි කියන්නේ. ඒ වගේම හත්වෙනි වචනේ තමයි වෙළඳපොළ මිල. වෙළඳපොළ මිල කියලා කියන්නේ කුමක්ද? ද්විතීක වෙළඳපොළේදී කොටසක් විකිණීම සඳහා නියම කරන මිල වෙළඳපොළ මිල කියලා අපි හඳුන්වනවා. හයවෙනි වචනේ තමයි ද්විතීක වෙළඳපොළේ කොටස් සඳහා මුදල් ආයෝජනය කරපු මිනිසෙක් කොහොමද ලාභාංශ ආදායම, වසරක් අගදී ලැබෙන ලාභාංශ ආදායම එකවරම හොයාගන්නේ කියන එක. ද්විතීක වෙළඳපොළේ කොටස් සඳහා මුදල් ආයෝජනය කළ මිනිසෙකුට එමඟින් වසරක් අවසානයේ ලැබෙන ලාභාංශ ආදායම ගණනය කරන ආකාරය. මෙන්න මේ ප්‍රකාශනය ඉතා වැදගත් දුවේ පුතේ. ලාභාංශ ආදායම සමාන වෙනවා ආයෝජනය කරපු මුදල වෙළඳපොළ මිලෙන් බෙදෙනවා. එතකොට එනවා යා මිලදී ගත කොටස් ගණන. ඒ කොටස් ගණන කොටසක ලාභාංශයෙන් ගුණ කරාම වාර්ෂික ලාභාංශ ආදායම ලබා ගන්නට පුළුවන්. එහෙමනම් දුවේ පුතේ, මෙන්න මේ අවසානයේ මා මතක් කළ මේ වචනවල සමීකරණ ප්‍රකාශන ටික ඔබ මතක තබා ගත්තොත් කොටස් වෙනදපලේ ගනුදෙනු කිරීම සඳහා ලැබෙන ගැටලුව ඉතා පහසුවෙන් විසඳලා ලකුණු 10ක් ලබා ගැනීමේ හැකියාව ඔබට ලැබෙනවා. දැන් එහෙමනම් මෙන්න මේ ආකාරයට ලැබිච්ච ගැටලු මොනවාද කියන එක තමයි අපි ඉදිරියේදී කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. එහෙමනම් දුවේ පුතේ, කොටස් වෙළඳපළ කියන්නේ මොකක්ද? කොටස් වෙළඳපළේදී භාවිතාවන වචන මොනවාද? ඒ වගේම කොහොමද ලාභාංශ ආදායම් ගණනය කරන්නේ? සහ කොටස් ආශ්‍රිත ගැටලු විසඳන්නේ කොහොමද කියන එක අපි මේ පාඩමේදී ඉදිරියේදී කතා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔබ දන්නවා මා මුලින් සඳහන් කරපු ආකාරයට ගණිතයේ ප්‍රශ්න පත්‍රයේ අනිවාර්යයෙන්ම ලකුණු 10ක් ලබා ගැනීමේ හැකියාව ලැබෙන මේ මාතෘකාව ඔබට ඉතා වැදගත් සහ ඉතා පහසුවෙන් ලකුණු ලබා ගැනීමේ හැකියාව තිබෙන අත්‍යවශ්‍ය ගිණුම් සංකල්පයක්. මේ බව හොඳින් මතක තියාගෙන අපි ඊළඟ වැඩසටහනේදී කොටස් වෙළඳපළ ආශ්‍රිතව ලැබිච්ච පසුගිය අවුරුදුවල ගැටලු විසඳන්නේ කොහොමද කියන එක සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. දැන් දුවේ පුතේ, ඔබ 11 ශ්‍රේණියේ 10 පාඩමේ 10-1 අභ්‍යාසය, ඒ වගේම 10-2 අභ්‍යාසය තියෙන ගැටලු හදන්නට උත්සාහ කරන්න. ඒ වගේම 2016 වර්ෂයේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ B කොටසේ ගැටලුවක් ලැබී තිබෙනවා. 2017 වර්ෂයේත් පළවෙනි ප්‍රශ්න පත්‍රයේ B කොටසේ ගැටලුවක් ලැබී තිනවා. ලකුණු 10 බැගින් ලැබෙන ගැටලු මේවා. ඒ වගේම 2018, 2019 සහ 2020 යන ප්‍රශ්න පත්‍රවල ගණිතයේ 2 පත්‍රයේ ලකුණු 10 ප්‍රශ්නයක් විදිහට මේ කොටස් වෙළඳපළ මාතෘකාවෙන් ප්‍රශ්න ලැබී තිබෙනවා. ඉතින් දුවේ පුතේ, අපි ඉදිරි වැඩසටහනේදී මෙන්න මේ විභාග ප්‍රශ්නවලට කොහොමද පිළිතුරු ලියන්නේ, කොහොමද ලකුණු ලබා ගන්නේ කියන එක පිළිබඳව සාකච්ඡා කිරීමේ බලාපොරොත්තුවෙන් අද දවසේ අපේ වැඩසටහන සඳහා වෙන් වූ කාලය නිමාවටපත් වෙමින් තිබෙනවා. එහෙමනම් දුවේ පුතේ, මේ පාඩමේ අපි කතා කරපු කාරණා සියල්ල ඉතා හොඳින් ග්‍රහණය කරගෙන ඉදිරි වැඩසටහනේදී ගැටලු විසඳන ආකාරයේ සහ ලකුණු ලබා ගැනීමේ ආකාරයේ කෙසේද යන්න සාකච්ඡා කිරීමේ පාඩමට සහභාගී වන්නට ඔබට ආරාධනා කරමින් අද දවසේ ගණිතයේ පාඩම නිමාවටපත් කරනවා. ඉතින් දුවේ පුතේ, විවේක සුවයෙන් මේ ගත කරමින් සිටින දීර්ඝ පාසල් නිවාඬුව ඔබට ආශිර්වාදයක් කරගෙන ඉතා හොඳින් අභ්‍යාස කිරීමෙන්, විභාග ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු ලිවීමෙන් ඔබගේ දැනුම ප්‍රගුණ කර ගැනීම ඔබම කළගත යුතු වෙනවා. ඉතින් දුවේ පුතේ, ඔබේ ගුරු මෑණිවරු පියවරු සමග ඔබ හදන ගැටලු බෙදා හදාගෙන ඒ වාගේ හරි වැරදි බලාගෙන ඔබගේ අඩුපාඩු සම්පූර්ණ කරගන්නට කියා ආරාධනා කරමින් අද දවසේ මා ඔබෙන් සමුගන්නවා. ඔබට ජයෙන් ජයම ප්‍රාර්ථනා කරමි.